ප්‍රබල් ශිවනේශතුල චන්ද්‍රකාන්තන් මහත්මයා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු අසන්ත යාපා බණ්ඩාර මහත්මයා.
இன்று எதிர்கட்சி என கொண்டு வரப்பட்டிருக்கின்ற கௌரவ சபாநாயகர் மஹிந்த ஜாபாவேரத்தன் அவர்களுக்கு எதிரான நம்பிக்கையில்லா பிரிவிலே மூன்றாவது நாளாக இடம்பெறும் நிகழ்வுகளில் பேசக்கூடிய வாய்ப்பு கிடைத்தமையிட்டு நான் கவலை அடைகிறேன். ஏனென்றால் மூன்று நாட்களாக விவாதம் இடம்பெற்று வருகிறது. ஒரு பொறுப்புமிக்க எதிர்கட்சி என்ற அடிப்படையிலே பல விடயங்களை இங்கு பேசுவதை பார்த்திருக்கிறேன். ஆனாலும் இருந்தாலும் இந்த நம்பிக்கையில்லா பிரிவினைக்காக மூன்று நாட்களை எழுத்துக்கொண்டு செல்வது என்பது மேலே அவர்கள் சொல்வது போல அரச நேரத்தையும் அரசு சொத்துக்களையும் முன்னெடுக்கிற விடயமாக பார்க்கிறேன். முக்கியமாக சபாநாயகர் அவர்கள் மிக தெளிவாக இங்கே எல்லோரும் குறிப்பிடுவது போல எதிர்க்கட்சி உறுப்பினர்கள் தான் அதிக முக்கியத்துவத்தை கொடுத்திருக்கிறார். எங்களுக்கு ஆளுங்கட்சி உறுப்பினர்களுக்கு நேரமாக இருந்தாலும் சரி, அதேபோன்று எங்களுடைய ஆளுங்கட்சி உறுப்பினர்களுக்கான வாய்ப்புகளை அதிகமாக தட்டி கழித்து நாங்கள் அவதானித்துக் கொண்டிருந்தாலும் சபாநாயகர் அடிப்படையிலே அவருடைய சிறப்பான பணிகளை எதிர்காலத்தில் மேற்கொள்ள வேண்டும். முக்கியமாக நாங்கள் இதை ஒரு அரசியல் ரீதியான கோணத்தில் தான் பார்க்கிறேன். காரணம் என்னவென்றால் உங்களுக்கு தெரியும், நாங்கள் 2019 கடைசி பகுதி 20 21 22 23 இந்த காலப்பகுதியில் இலங்கையிலே மிகப்பெரிய மாற்றங்கள் எல்லாம் இடம்பெற்றிருக்கிறது. மக்களுடைய இறைமையில் இருக்கிற மக்களாட்சி விஷயப்பட்ட ஜனாதிபதி அகற்றப்பட்டிருக்கிறார், பிரதமர் அகற்றப்பட்டிருக்கிறார். அதிலே உறுதியாக பார்லமெண்ட் ஆரம்பிக்கப்பட்ட காலத்திலிருந்து இன்று வரைக்கும் இருக்கக்கூடிய ஒரு தலைவராக சபாநாயகராக சபாநாயகர் இருந்து வந்திருக்கிறார். அவரையும் ஒரு நம்பிக்கை இழந்த ஒரு மனிதராக ஆக்க வேண்டும். இன்னமும் ஆளுங்கட்சியை பலவீனப்படுத்தி எதிர்க்கட்சி அடுத்த முறை ஆட்சியை பிடிக்க வேண்டும், இந்த முறை வருகிற தேர்தலிலே தங்களுடைய அதிகாரத்தை பலப்படுத்திக் கொள்ள வேண்டும் என்றதுக்காக போலியார விடயங்களை எல்லாம் பிணைந்து இங்கு பேசிக்கொண்டிருக்கிறதை பார்க்கக்கூடியதாக இருக்கிறது. அந்த அடிப்படையில் இந்த நாட்டுக்கு இது சிறந்த எதிர்காலமாக இருக்க முடியாது. முக்கியமாக 22ஆம் ஆண்டு 23ஆம் ஆண்டிலே எதிர்க்கட்சி உறுப்பினர்கள் செய்யப்பட்டதற்கும் இப்பொழுது செய்யப்படுவதற்கும் வித்தியாசமான கோணத்தை பார்க்கிறோம். எனக்கு முன்னர் பேசிய ஆளுங்கட்சி உறுப்பினர் மேலே தன்னுடைய கவலைகளையும் கூட வெளியிட்டிருந்தார். மக்கள் உரிமை உள்ள நாட்டிலே மக்களால் திருச்சியப்படுற பாராளுமன்ற உறுப்பினர்களை வெளியே மிகவும் கேவலமான விடயங்களாக கொண்டு செல்வதும் இந்த இறைமையின் மையத்தை பாதுகாக்கிற இந்த கௌரவ பாராளுமன்றத்தினுடைய நம்பிக்கை இனங்களை வெளியே மக்களுக்கு கொண்டு செல்வதும் கோப் குழுவிலே இருந்து எதிர்க்கட்சி உறுப்பினர்கள் அவருடைய பதவியை திறப்பதும் அதை இயங்காமல் ஆப்பதற்கான முறைமைகளை ஏற்படுத்துவது போல ஒரு மாயை ஏற்படுத்துகின்ற விடயங்களை தான் அதிகமாக இங்கு செய்து காட்டிக் கொண்டிருக்கிறார்கள். இது அதைவிட உங்களுடைய கொள்கை ரீதியான நீங்களுடைய அரசாங்கம் அமைந்தால் என்ன செய்ய போகிறோம், உங்களுடைய கூட்டு பொறுப்பு என்ன, எதிர்காலத்தின் திட்டங்களை பற்றி பேசுவதை இங்கு காண கிடைப்பது கிடையாது. அதிலும் குறிப்பாக எங்களுடைய தமிழ் பாராளுமன்ற உறுப்பினர்களும் ஏதோ அடுத்த முறை அரசாங்கம் மாறிவிட்டால் அவர்கள் இந்த நாட்டை நடத்துவார்கள் போல சில விஷயங்களை பேசுவதை பார்த்து நான் கவலை கொள்கிறேன். அவர்கள் எந்த அரசாங்கம் வந்தாலும் மக்கள் நலன் சார்ந்த திட்டங்களை ஒன்றும் செய்யப்போவது கிடையாது, எந்த அரசாங்கம் வந்தாலும் அதுக்கு எதிராக பேசிக் கொண்டு இருக்க போகிறார்கள். அந்த அடிப்படையில் நாங்கள் எதற்காக மக்கள் எங்களை தெரிவித்தார்கள், என்னத்தை பண்ணி என்ன எதை செய்து கொண்டிருக்கிறோம் என்பதில் ஒரு தெளிவு போன்றும் முக்கியமாக எங்களுடைய சபாநாயகரை பற்றி குறைகூறுகிற பொழுது இரண்டு விடயங்கள் தான் இங்கு சொல்லப்படுகிறது. எல்லோரும் சொன்னது போல போலீஸ் மாதிரி நியமிப்பது என்பது அவர்கள் இன்று இல்லை, இந்த நாட்டிலே குழப்பங்கள் ஏற்பட்ட பொழுது கொழும்பில் இடம்பெற்ற சம்பவங்களை ஒட்டி எதிர்க்கட்சியினர் உறுதியாக இருந்தார்கள், அவரை நியமிக்கக்கூடாது என்று. அந்த பின்புலத்தை எப்படி அமலாக்க வேண்டும் என்பதில் உறுதியாக இருந்த காரணமாக இது நடந்து இருக்கிறது என்பது சாதாரணமாக விளங்கிக் கொள்ளக்கூடிய அரசியல் ரீதியாக வருகிற தங்களுக்கு விரும்பாத விட நடக்கூடாது என்பதற்கான அழுத்தமாகத்தான் நான் இதை பார்க்கிறேன். அதே போன்று நிகழ்நிலை காப்பு சட்டம் வந்தபொழுது எங்களுடைய பல பாராளுமன்ற உறுப்பினர் சொன்னது போல என்னையும் ஒரு தமிழ் மக்கள் விடுதலை கட்சியினுடைய தலைவரின் அடிப்படையில் என்னையும் பாராளுமன்ற உறுப்பினர் என்ன சந்தித்தார்கள், பல என்ஜிஓ பிரதிநிதிகள் வந்து சந்தித்து என்னிடம் அவர்கள் நேரடியாக முறையிட்டார்கள் இந்த நிகழ்நிலை காப்பு சட்டத்துக்கு எதிராக நீங்க வாக்களிக்க வேண்டும் என்று. நான் கேட்டேன், ஏன் நாங்கள் அதை செய்ய வேண்டும், ஒரு அரசு சார்பத்தின நிறுவனத்தினுடைய கோரிக்கை ஏற்றா நாங்கள் பாராளுமன்றத்தில் இயங்குவது. உங்களுக்கு தெரியுமா எத்தனை குழந்தைகளுடைய எத்தனை குடும்பங்களுடைய குடும்ப பிரச்சனைகளுக்கு தலையிட்டு இந்த முகநூலாக பிரச்சனைகள் வந்திருக்கிறது, அதுபோல் எத்தனை பேரை பெயரை முகத்தை மாற்றிக்கொண்டு எழுதி சிக்கல்களை உருவாக்குகிறார். ஆகையால் இதற்கு ஒரு காப்பரன் இடப்பட வேண்டும் என்பதிலே நான் உறுதியாக சொன்னேன். ஏனாவது குறிப்பிட்டால் இங்கே பலர் ஒத்துக்கொள்ளாமல் விட்டாலும் கூட இதுதான் நடக்கிறது. எங்களுடைய மக்களுடைய பிரச்சனை என்ன, எங்களுடைய பிரச்சனை, எங்களுடைய கட்சியுடைய பிரச்சனை என்று ஆராயாமல் மற்றவர்களுடைய தேவைக்காகவும் மற்றவர்கள் சொல்கிறார்கள் என்பதற்காகவும் கருத்துக்களை கூறிக்கொண்டு தேவையில்லாத நேரங்களை வீணடித்து பாராளுமன்றத்தினுடைய மரியாதையை போக்குற பல விடயங்களை பார்த்து நாங்கள் கவலை அடைகிறோம். ஆகையால் இந்த பாராளுமன்றத்தின் உயரிய சபையினுடைய கௌரவத்தை பாதுகாக்கிற சபாநாயகர் தொடர்ந்து நீடிப்பார் என்பதனுடைய நம்பிக்கை. அவர் நீடிக்கிற பொழுது எதிர்காலத்திலே ஒரு சிறப்பான பாராளுமன்றத்தை நடத்துவதற்கும் இங்கு குறிப்பிட்டது போல பிழைகளை உடனடியாக திருத்தம் செய்து அதுக்கான சட்ட ரீதியான வலுவுள்ள ஒரு சபையாக கொண்டு செல்வதற்கு அவர் முனைவார் என்று கூறிக்கொண்டு உண்மையிலேயே சில ஊடகங்கள் வாயிலாகவும் எங்களுடைய கௌரவ உறுப்பினர்கள் பாராளுமன்றத்தை கேவலப்படுத்துவது மாத்திரமல்ல தாங்கள் மாத்திரம்தான் மக்களுடைய பிரதிநிதிகள் போல காட்டிக்கொண்டு தங்களுக்கு தெரியாத பிரச்சனைகள் எல்லாம் தெரிந்தது போல காட்டிக் கொள்கிறார்கள். முக்கியமாக இங்கு அவர் இல்லாததன் காரணமாக குறிப்பிட முடியாது. சுமந்திரன் அவர்களை காணவில்லை. அவர் மிக அழகாக பேசுவார். இன்று காலையிலே எங்களுடைய ஆளுங்கட்சி அமைச்சர்கள் சொன்னார்கள் மிக தெளிவாக, இன்று அதிகாரத்தை கேட்டு நிற்கிற எங்களுடைய எதிர்க்கட்சி உறுப்பினர்கள் தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் அந்த மாகாண சபை சட்டமூலத்தை இயற்றாமல் தடுத்ததிலே பிரதானமான பங்கு சுமந்திரன் அவர்களுடைய என்று எல்லோரும் சொன்னார்கள். அதற்கு யாரும் பதிலளிப்பது கிடையாது, அதையிட்டு அது ஒதுங்கிக் கொள்கிறார்கள். அதேபோன்று இன்று தமிழரசு கட்சி எடுப்பார் கைப்பிள்ளையாக எங்கு ஆர் தலைவர்னு தெரியாமல் வீதியிலே நிற்கிறது, அதை பற்றி யாரும் பேசுவது கிடையாது. அவர்கள் தங்களை திருத்த மாட்டார்கள், தங்களுடைய கட்சியை திருத்த மாட்டார்கள், மக்கள் அந்த வேலைகளை முன்னெடுக்க மாட்டார்கள். ஏதோ ஒரு பிரச்சனை வந்தால் மாத்திரம் கூச்சல் இடுவதும் கும்மாலம் அடிப்பதும் போல கத்திக்கொண்டு ஊடகங்களுக்கு தங்களுடைய முகங்களை காட்டுவதுதான் செய்கிறார்கள். ஆகையால் இங்கு நீண்ட காலமாக வந்து பாராளுமன்றத்தில் இருக்கிறோம் என்றதுக்கு அப்பால் ஏதாவது சாத்தியமான நல்ல விடயங்களை செய்து கொடுக்க வேண்டும் என்பதான் எனது கோரிக்கை. அந்த அடிப்படையிலே சபாநாயகருக்கு எதிராக எதிர்க்கட்சியினால் கொண்டு வந்திருக்கிற இந்த நம்பிக்கையில்லா பிரேரணையை தோக்கடிப்பதற்காக நான் வாக்களிப்பேன் என கூறி முடித்துக் கொள்ள நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு விமல் வீரவன்ச மெத்தும் அபத்துமான வினாடி பாக காலியாக லபினோ
கரு முலாசனாரோட மந்திரித்துமணி மட்ட உதயவின கூட வெங்குவிலா திப்ப காலிய கீதுகிற தினகான பண்ணுவது
உதயபுத்தமாட்ட முலிம் வினாடி தாயக் லபிலத்தினோ ஏக அடுவிலத்தினோ அட்ட ஹத்த வாஷம் தேங்கப்படுத்தோன பாக் தீர வினாடி
தம்மே காலிய அடுக்கிறன் அப்படி சம்மாதம் விழானே சமகி ஜன பலவேகியாயின் காலையை கப்புவட்டு அப்பே காலையை கப்பண்டுப்பா இது வரதி ஏக ஏ காலைய காதம நாயகன் ஏ காலையை கப்பண்டு அப்ப ஏகட்ட வகுக்க நினைவே இல்லாமல் வீரசுமன வீரசிங்க மெத்துமாறு கியத்தீனது விழாவு
எதுமணி வினாடி பாக காலத்தி
ஏ பகத் மட்டதே எத்துமாக எக்கடுத்தாவே மத்த மம்மிக்கிய கரு முலாசனாரூட மந்திரி துமனி கதாநாயகத்துமாகிய கிரியாகலாப்பிய பிடிபந்தவு சாஹிமகட்ட பத்வென் பேக்கின் பதனம் அத்த இதுலா விருது பக்ஷே விசிங் இதிரி பத்கன்லாத மே விஸ்வாசபாங்க யோஜனாவட்டு பக்ஷவ அப்பே கருணு தேக்கிம் சிதுகரன் மம்மி அவஸ்தாவிதி உபத்துமாகின் அவசர இல்லாயிட்டுனோ வர்த்தமான கதாநாயகத்துமா இதுமாகி அதீத தேசபாலன பாவிதாவத்தைக்க ஹித்துவாம இதா வெதகா தேசபாலன தீர்ன ஐதிஹாசிகவு கத்த புத்கலி நமசி அசுஹத்தே இந்துலங்கா கிவசுமா சங்கரப்பு விழாவே மட மதக்காய் அப்படி இஸ்கோலையான தருவான் ஹெட்டியட்டு எத்துமா இதா காமணி ஜெயசூரிய மெத்துமா தெக்கு ஏ ஆண்டுவே கிரியாகலாப்பேட்டை ரெஹிவ எலியிட்ட பேச புதுகுலி ஏ கொந்த இதா வின காட்டு அத்திபுரு ஏ திப்பலட்ட வித்ரா ஏ கொந்த திம்பி துந்துனே ஓ துந்துனி துந்துனே கே அவஸ்தாவே எலியிட்ட பேச ஏ வகையும் பசுகிய அரகல சமே யம் யம் விதேஷ் ஸ்தானாபதி பலவேக சா ஏவாயின் தேசிய ஏஜென்சியன் இத்துமாட்ட யோஜனா கரா கதாநாயக ஹட்டியட்டு ரட்டே ராஜ்ய நாயக வாக கிம பாரகாண்டு கேரா ஏ அவஸ்தாவேத் இத்துமா விவஸ்தாவட்டு பட்டஹனி நிசா ஏ யோஜனாவ பிலிகத்தின பிரதிக்ஷேப கலா இத்துமா சம்பந்தம் கௌரவேட்டு லக் வச்ச காரணாதிக்கா மம்மே கிவி மம பௌத்கலிக்கு கௌரவேட்டு லக்கரண காரணாதிக்கா මොකද මේ වෙලාවේ බලපෙරේත කෙනෙක් ඔය පුටුවේ හිටියනම් විවස්ථාවට බම්බු ගහන්න කියලා ඒ තානාපති තුමිය කරපු යෝජනාවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ආපු යෝජනාවට පස්වනක් ප්‍රීතියෙන් එකඟ වෙලා රටේ විශාල විහුලක් ඇති කිරීමේ හැකියාව තිබුණා ඒ බලපිරේත මානසිකත්වයෙන් කවුරු හරි ඔය පුටුවේ හිටියද මේ අවස්ථා දෙක සම්බන්ධයෙන් එතුමා කෙරෙහි අපේ තිබෙන ගෞරවය පළමුවෙන්ම මම පුද කරන්න ඕන නැත්නම් මම කුහක දේශපාලනඥයෙක් හැටියට වර්ගීකරණය වෙන එක වළක්වන්න බෑ නමුත් ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි තනතුරු තියෙන්නේ අපට බබලෙන නෙවෙයි තනතුර බබලවන්න පුළුවන් වෙන්නවර තනතුරෙන් බබලනවට වඩා තනතුර බබලවන්න පුළුවන් වෙන්නවර දැන් කෝප් කමිටුවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන මැතිතුමා දැම්මා ඒ සභාපතිකම කමෙන් බබලෙන එතුමට පුළුවන් වෙයි හැබැයි සභාපතිකම බබලවන්න එතුමට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ ඔය ඒ නිසා තනතුරෙන් තනතුරෙන් බබලනවා වෙනුවට තනතුර බබලවන්න පුළුවන් වෙන්නවර දැන් මෙතන තියෙන්නේ වර්තමාන කථානායකතුමා ඒ කථානායකවරයා හැටියට මම මේ කියන්නේ එතුමාගේ භූමිකාව නිසි පරිදි ඉටි කරනවායි කියලා අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ කාලය කාදමීම පිළිබඳ ප්‍රශ්න ගත්තත් එතන තියෙන එක්තරා දුරකට මේ සභාවේ නිසි පාලනයක් නොමැතිකම පිළිබඳ ගැටලුවක්. මට මතකයි අනුර බණ්ඩාරනායක මැතිතුමා මේ සභාවේ කථානායකවරයා හැටියට ඉන්න කාලේ අපි තරුණ මන්ත්‍රීවරු හැටියට මේ සභාවේ කටයුතු කරද්දී ඉතාම ඉහළ පෞරුෂත්වයකින් ඉහළ ඒ තනතුර බබලවමින් තනතුරෙන් බබලනවා නෙවෙයි තනතුර බබලවමින් ඒ කථානායක භූමිකාව ඉතා ප්‍රශස්ත අයුරින් ඉටිකොලා ඒ දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙන්න පාර්ලිමේන්තුවේ 225 ක්‍රියාකලාපයේ අඩුපාඩු වගේම කථානායකවරයාගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු බලපානවා කථානායකවරයාගේ භූමිකාව සෑහෙන දුරකට බලපානවා පාර්ලිමේන්තු සභාගර්භයේ තිබෙන ක්‍රියාකලාපයේ තීරණය වෙන ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ අපිට පේනවා කථානායකවරයා හැටියට එතුමා එක්තරා දුරකට පක්ෂග්‍රාහීව කටයුතු කරන අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පැහැදිලි කළා පසුගිය අර ඔන්ලයින් පනත ගෙනාපු වෙලාවේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු සංශෝධන නියමිත පරිදි ඇතුළත් කරනවා වෙනුවට ඒ සංශෝධන වලට කොලේ වහලා ගහද්දී ඒ අරමුදේ විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙමින් තිබියදී ඒ අභියෝගයට ලක් කරමින් තිබියදී එතුමා ඒ පනතට අස්සම් කරන එක බලංගු පනතක් බවට පත් වුණා අපි විශ්වාස කරනවා මේ රටේ රටවැසියන් යම්කිසි පනත් කෙටුම් පතකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ඔවුන්ට පනතේ තියෙන අගතිය වළක්වා ගන්න තියෙන එකම ස්ථානය හැටියට සලකලා එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම මේ සභාව පිළිගන්නේ නැත්තම් එහෙම නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම පිළිගත්තායයි කියමින් කොලේ වහලා ගහනවා නම් දැන් අපට මතකයි ආන්දෝලනාත්මක තව කාරණයක් තමයි පළාත් සභා පනත එහෙම නැත්තම් 13 වෙනි සංශෝධනය ආපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එදා බෙදුණු තීරණයක් දුන්නා ඒ බෙදුණු තීරණයේදී එක විනිශ්චකාරවරයෙක් දීපු මඟ පෙන්වීම වැරදියට අර්ථකථනය කළා මට මතක හැටියට පාරින්ද රණසිංහ විනිශ්චකාරතුමා එතුමා දීපු ඒ මඟ පෙන්වීම වැරදියට අර්ථකථනය කළා නීතිපතිවරයා ඒකට අනුමැතිය දුන්නා හැබැයි අදත් නීති ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් පිළිගන්නවා එදා ඒ නීතිපතිවරයා දීපු අනුමැතිය නීතියට පටහැනියි කියලා දැන් මෙතනත් කථානායකතුමා තමන්ගේ ගැලවීමට පෙන්වන දේ තමයි නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත නිසි පරිදි සංශෝධන සිදු වී ඇත ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි අර 987 පළාත් සභා පනත 13 වෙනි සංශෝධනය ආපු වෙලාවෙත් ඒ කරපු කුප්ප වැඩේට කැත වැඩේට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත ඒ කොලේ වහල ගෙහිල්ලට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත ඉතින් නීතිපතිවරයාගේ අනුමැතිය නැමැති සලුව ඉස්සරහට දාගෙන තමයි හෙළුව වහගන්නේ මේ වගේ අවස්ථාවලදී මේ සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම නොසලකා හැරලා වැඩ කරන සභාවක් බවට පත්විය යුතු නැහැ. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයක් පවත්වාගෙන යාමේ වැදගත්කමක් නැහැ. රටවැසියන්ට ඒකේ පිහිට පතන්න අවස්ථාව ලබා දීමේ වැදගත්කමක් නැහැ. මේ සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම පිළිපදින සභාවක් බවට පත්විය යුතුයි. ඒක එසේද නැද්ද කියන එකේ ප්‍රධාන වග උත්තරකාරයා කථානායක පුටුවේ ඉන්න පුද්ගලයා. ඔහු තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම නිසි පරිදි මේ සභාව තුල ක්‍රියාත්මක වෙලාද නැද්ද කියන එක ගැන සොයා බලා තීරණය ගත යුතු පුද්ගලයා. නමුත් ඒ තීරණය ගත යුතු පුද්ගලයා ඒ වගකීම නොදරන්නේ නම් ඒ තීරණය ගත යුතු පුද්ගලයා වගකීමෙන් පලා යන්නේ නම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සභාවේ භූමිකාව ඉටු කරන්න වෙනත් කාටවත් පුළුවන් කමක් නැහැ. මම දන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙද්දී නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙන්වා දුන් සංශෝධන වෙලා නැහැ කියලා පෙන්වා දෙද්දී ඒක නෑසූකන්ව ඒ පනත අභිමත පරිදි සම්මත කරගත් පනතක් බවට පත් කරගත්තා. අපි හිතනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සභාවේ වැදගත්කම මේ සභාවේ පැවැත්ම මේ සභාව කෙරෙහි මහජන විශ්වාසය ඇති වෙන්න නම් කතානායකවරයාගේ භූමිකාව ඉතා ප්‍රබල දායකත්වයක් සපයනවා. මහජන නියෝජිතයන් හැටියට අපේ භූමිකාව වගේම අපටත් වඩා ඉහළින් කතානායකවරයාගේ අපක්ෂපාතිත්වය, කතානායකවරයාගේ පක්ෂග්‍රාහී නොවීම, කතානායකවරයාගේ මධ්‍යස්ථ භූමිකාව ඒ ඉතා සැලකිය යුතු වටිනාකමක් දෙන භූමිකාවක් බව අපි පිළිගන්න ඕන. මේ සභාවේ ගෞරවය ආරක්ෂා කිරීම පැත්තෙන් ගත්තොත් කනගාටුවෙන් වුණා කියන්න තියෙන්නේ මේ ආණ්ඩු පක්ෂයේ බලපෑමට, ආණ්ඩු පක්ෂයෙන් එන පීඩනයට, ආණ්ඩු පක්ෂයෙන් එන විධානයන්ට යටත්ව කටයුතු කරන කතානායකවරයෙක් බවට එතුමා බොහෝ දුරට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි විරුද්ධ පක්ෂයේ හැටියට මේ විදිහේ විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා කතානායකවරයෙකුට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා වැඩි ඡන්දෙන් ඒ විශ්වාසභංග යෝජනාව පැරද්දුවත් කතානායකවරයා අපරාධයි. කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන වාතාවරණයක් ඇතිවීමම, විශ්වාසභංගයක් ගෙන ඒමට සිදුවීමම, මේ විශ්වාසභංගය මේ සභාවේ සාකච්ඡාවට ගන්න සිදුවීමම කතානායක භූමිකාවේ දෝෂයක් නිසා සිදුවෙන එකක් නිසා වෙනත් හේතුවක් මත සිදුවෙන දෙයක් නෙවෙයි. අනුර බණ්ඩාරනායක වගේ කතානායකවරයෙකුට විශ්වාසභංග යෝජනා මේ සභාවලට ආවේ නැහැ. තවත් කතානායකවරු ඕන තරම් හිටියා. චමල් රාජපක්ෂත් හිටියා කතානායකවරයෙක් වෙලා. විශ්වාසභංග යෝජනා ගෙනාවේ නැහැ. වීජමු ලොකු බණ්ඩාරමැතිතුමා හිටියා කතානායකවරයෙක් වෙලා. දිවංගත විශ්වාසභංග යෝජනා ගේන්න ඕන උනේ නැහැ. එතුමන්ලා මේ භූමිකාව බොහෝ දුරට මැදිස්තව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර තුලනයක් ඇති කරගෙන ඒ භූමිකාව ඉටු කරන්න සමත් වුණා. ඛේදජනක කාරණේ තමයි මේ වර්තමාන කතානායකතුමාට රිවයි විශ්වාසභංග යෝජනා ගෙන එන සිද්ධ වෙලා තියෙන්නේ.
එතුමාට තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
තමන්ගේ තනතුරෙන් ඒ ධූරය බබලවනවා වෙනුවට ධූරයෙන් බැබලෙමින් එතුමා පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීමේ ප්‍රතිවිපාකයක් හැටියට තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සිදු වෙලා තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සිරිත් පරිදි තමුන් වහන්සේලාගේ තියෙන බහුතර ඡන්ද බලය පාවිච්චි කරලා මේ විශ්වාසභංගය අදහන් දැන් භාගය වෙනකොට පරාජයට පත් වෙයි. ඒක අරුම පුදුම කාරණයක් නෙවෙයි. නමුත් සදාචාරාත්මකව කතානායකවරයා පරාජයට පත් වෙලා ඉවරයි. සදාචාරාත්මකව කතානායකවරයා පරාජයේ පිළිකන්නට ගාල් කරලා ඉවරයි. සංඛ්‍යාත්මකව ලබන ජයග්‍රහණය නෙවෙයි, සදාචාරාත්මකව පරාජයක් අත්පත් කරගෙන ඉවරයි. කතානායකවරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට තුඩු දෙන වාතාවරණයක් ඇති කිරීම විසින්ම කතානායකවරයා සදාචාරාත්මකව පරාජයට පත් වෙලා ඉවරයි. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි හිතනවා මේ සභාවේ ගරුත්වය, මේ සභාවේ පැවැත්ම, මේ සභාව දිශා බලාගෙන ඉන්න කෝටි ගණනක මහජනයා කෙරෙහි මේ පාර්ලිමේන්තුව කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි දියුණු කරන්න, වර්ධනය කරන්න කතානායකවරයාගේ භූමිකාව ඉතා ඉහළ දායකත්වයක් සපයනවා. නමුත් කනගාටුවට කරුණ එතුමාට ඒ පක්ෂග්‍රාහී භූමිකාවෙන් එළියට එන්න බැරි කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙවැනි විවාදයක් දින තුනක කාලයක් අපිට පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපේ ඒ පිළිබඳ කතානායකවරයා කෙරෙහි අපේ තිබෙන අප්‍රසාදයේ සම්බන්ධයෙන් පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි.
ස්තුතියි. ඔව් අධික නමැතුමා.
ගරු සභාපතිතුමනි මේ රීති ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ගරු සභාවේ කතික ගරු මන්ත්‍රීතුමන්ලා බොහොමයක් ඉදිරිපත් කරා මේ කොලේ වහලා ගහලා, එහෙම නැත්නම් මේක සභාවට කරුණු සංගවලා අපි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට විරුද්ධව ගියා කියලා. ගරු සභාපතිතුමනි මම ඊයේ දිනේ මෙම වගන්ති 9ක් පිළිබඳව විශ්වාසභංග යෝජනාවේ තියෙන කරුණු 9ම අරගෙන පෙන්නුවා. ඒ 9 අනුවම කිසිම ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පිටපැනලා නැහැ. එතකොට මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක තමයි මම කියන්නේ. ඉවරනාට පස්සේ කියන්න. ගරු සභාපතිතුමනි ආ රීතිපත්සේ
ගරු මලියොනස් මැතිතුමා
අරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එකම විවාදේ මන්ත්‍රීවරයෙකුට දෙවතාවක් කතා කරන්න පුළුවන්ද? නෑ නෑ එහෙම බෑ ඒකම විවාද මන්ත්‍රීවරයෙකුට දෙවතාව කතා කරන්න බෑ
අයිතියක් තියෙනවා පිළිතුරු
එහෙම කොහෙද කරන්නේ ඊයේ කතා කරලා අද කතා කරන්න පුළුවන්ද
ගරු සභාව ගරු සභාපති
අද මේ සභාවේ ස්ථාවර නියෝග
මතු වෙන කාරණයක් සම්බන්ධව උත්තරයක් දෙන්න ඕන ඕන පාර්ශවයකට අයිතියක් තියෙනවා හරිද ඔබ ඔබතුමා කතානායක වෙලා නේ දැන් දැන් ඔබතුමා කතානායක වෙලා ඕම තමයි කතානායකතුමාට ප්‍රශ්න ආවේ දැන් ඔබතුමා කතානායක වෙලා ඔබතුමා කතානායක වෙලා ගරු සභාපතිතුමනි
අමාත්‍යතුමාගේ ඉතාම සුළු වෙලාවක් තියෙන්නේ ඒ නිසා ඔබතුමාලට කාලේ නැස්ති කරන්න අමාරු දෙන්න අමාරුයි
ඒ නිසා විනාඩියෙන් ඉවර කරනවා ගරු කතානායකතුමනි ඔය කියපු වගන්ති වලින් මෙහි තිබෙන 33 6 34 1 35 1 කියන එක සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දීලා නැහැ ඒ සම්බන්ධ නඩු තීන්දුවක් දී දැන් නැති දෙයක් ඒ අනුව මේ කියනවා නම් පොලේ වහලා ගහලා කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට විරුද්ධව කටයුතු කරා නම් පෙන්වන්න මොකක් කොතනද කරලා තියෙන්නේ
වැඩි කාලයක් දෙන්න බෑ ගරු අමාත්‍යතුමා
ඊළඟට මම ඉවර කරනවා දැන් ඒගොල්ලන් කැමැති තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නට පස්සේ ඒක අනුව කටයුතු කරන්න කියනවා ඒකට විරුද්ධව ඒගොල්ලන්ගේ හිතට ගියාවට අකමැති දෙයක් දුන්නම කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය ගෙදර යවන්න කියලා
ගරු හරි අමාත්‍යතුමා විනාඩි 10ක් ඔබතුමාට කාලය තිබෙනවා
හරි
ගරු මලසන ඔබ මන්ත්‍රීතුමනි මයිදනෝ අද මේ කතානායකතුමාගේ විශ්වාස භංගයක් එන මොහොතකදී මේ මුළු ශ්‍රී ලංකාවටම පැහැදිලි වෙන එක කරුණක් තියෙනවා ඒ මූලිකම කරුණ තමයි මුලසන ඔබ මන්ත්‍රීතුමනි මේ විපක්ෂයේ තියෙන කුහකකම රටක යන ගමනක් හොඳට පේන්න තියෙනකොට මේ දැන් යන මොහොතකට ඉස්සලා අපේ ශාන් සේම්සිංහ මැතිතුමත් ඉන්නවා IMF එකේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක ඒගොල්ලන් එකඟ වෙලා තියෙනවා සෙකන්ඩ් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක එකඟ වෙලා තියෙනවා ඒ අනුව බෝඩ් එකට ගියාට පස්සේ ඩොලර් මිලියන 33ක් ලංකාවේ ආණ්ඩුවට IMF එකෙන් තවත් මුදල් ලැබෙනවා කියන එක අද ස්ථවිර වශයෙන් කියලා තියෙනවා අද මොකද්ද මේ කරන්න දැන් මේ කුවක විපක්ෂයට ඕනේ ලංකාවේ නිවුස් එක මේ කතානායකවත්තර ආරවලා මේ ලංකාවේ තුල විශාල දූෂණයක් වංචා කරනවා හැබැයි වැටිච්ච රටක් නැගිටිනවා කියන එකට අත තියන්න අකමැති වෙච්ච කුහක සෙට් එකක් ඉන්න විපක්ෂයක් කියන එක මුලින්ම මතක් කරන්නට කැමතියි. ගරු මුලසින ඔබ වන මන්ත්‍රීතුමනි මේ ලොරි ටෝක් දුන්නේ ඒ කාලේ මතකයි මම මේ මගේ බෑග් එක ඇතුලේ මේ ටෝච් එකකුත් දුන්නා අපි විපක්ෂේ ඉන්න කාලේ මේ ටෝච් අරගෙන මේ විපක්ෂේ මන්ත්‍රීවරු ලයිට් පැය ගානක් කපලා දිනවා අපි මේ පැත්තට ටෝච් ගැහුවා. තෙල් නැතිකොට ඉන්නකොට අපේ එදා හිටපු නායකයා කිව්වා මට කෝල් එකක් දීලා නැවතුණක් ගේන්න පුළුවන් කියලා. නැවතුණක් තියා ලොරියක් තියා බවුසරයක් තියා 13000 බවුසරයක්වත් දැක්කේ නැහැ. අද සෙල් ගෑස් එකෙන් හැම නැත්තම් සෙල් කියන ආයතනේ නැවක් පළවෙනි නැව ඔය කිව්වා වගේ ආයතන අපේ කාන්ති නිදේශකතුමාට ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. තෙල් ආයත ලංකාවේ නැති වෙන්න තත්ත්වයක් නැති වෙන තත්ත්වයකට උදා වෙන්න අද සෙල් ආයතනයත් ලෝකිතන ප්‍රධාන ආයතනයක පළවෙනි නැව ලංකාවට එන්න. දැන් ඒ අතරතුරේ අද නිවුස් එක අද නිවුස් එකට එන්නේ නැහැ මේ කිසි දෙයක්. සෙල් නැවාවද ඩොලර් එක වැටුණද IMF එක දුන්නද නැහැ. මේ කුවක විපක්ෂයේ මේ නිවුස් එක ප්ලාන්ට් එක තමයි එකම දේ. එක මීටර දරලිපට යන්න ආසාවක් තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. පරණ වැරද්ද ආයෙත් පාරක් කරගෙන මේක දඩමීමා කරගන්න උත්සාහ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. හැබැයි ගරු මුලසන ඔබ මන්ත්‍රීතුමනි දුක දුක නම් එකම හේතුව බාර ගන්න කිව්ව වෙලාවේ බුදුම්බෝ මට බැරියෝ කියලා කුස්සිය හැංගිච්ච මිනිසු ටිකක් හිටපු විපක්ෂයක්. මැරිච්ච මිනිහා මැරිච්ච ලෙඩ මෝචරියට තල්ලු කරන වෙලාවේ අන්තිම පරටිගේදී ඒ ලෙඩට හිස රදයට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. ඒ ලෙටාව බේරගන්න වෙහෙත් දෙන්න ඕනේ. එහෙම දෙන්න එකෙක්වත් හිටියේ නැහැ. හැබැයි අද මේක වට්ටලා දාන්න මේකට බොරු චෝදනා ගේන්න දැන් මෙතුමා කිව්වා වගේ අපේ අධිකරණ ඇමතුමා දැන් ශේෂාධිකරණයට විරුද්ධව ශේෂාධිකරණයට පටහැනිව මොනාරි කරුණක් තියෙනවනම් ඇයි දෙයියනේ පෙන්වන්න බැරි? ඇයි පෙන්වන්න බැරි? ඇයි ඔච්චර ඔන්ලයින් සේෆ්ටි පන්නතර බය වෙන මුහුත් ඕනේ? හොඳම උදාහරණය කැනඩාවේ සමූහ ඝාතනයක් වුණා. ඒ රටේ මැරිච්ච පවුල ගිය එකම එක පින්තූරයි. ඒ දරුවන්ගේ ඒ මියගිය කාන්තාවගේ ඒ මියගිය පුස්සයාගේ එක පින්තූරයක් අපි රටේ දැක්කේ. අපේ ලංකාවේ වුණා නම් මොන ඔන්ලයින්ද? ආයතුන්ගේ අම්මගේ අප්පගේ පැටිකිරිලා ඔක්කොම එළියට දාලා
ඉන්න ඉවරයි.
හරි ලංකාවේ දැන්ටම හොයාගෙන යනවා ගෙවල්ලාස්. මේව හොඳ නැද්ද?
මම හැමදාමත් කියනවා ධනුෂ්ක උණුතලගේ ප්‍රශ්න වෙච්ච වෙලාවේ ධනුෂ්ක උණුතල හම්පට්ට ගැව්වා මේ. හැබැයි කෙල්ලව දැක්කද? ධනුෂ්ක උණුතල ගත්ත එක්ක ඔය ප්‍රශ්න වුණයි කියන කෙල්ලව ඒ ඔස්ට්‍රේලියාවේ රටේ එක තැනක කෙල්ලගේ මූණ දැක්කද අපි? ඔන්ලයින් සේෆ්ටි කියන්නේ ඒකයි. ඒක නොතේරෙන මේගොල්ලන් හිතන්නේ මේගොල්ලන්ගේ අර කොමෙන්ට් ගාන හරක් පැටවු ටික ඉන්නවනේ. අර නිවන්සුව ඒකවත් තේරෙන්නේ නැහැ. මුන් හිතනවා නිවන්සුව කියන එක වැරදි කියලා. බුදුහම්මෝ නිවන්සුවනේ ප්‍රාර්ථනා කරන්නේ අපි ඔක්කොම. අවසානයේ සසරෙන් කෙලවර වෙන්න බලාගෙන ඉන්නේ නිවනට යන්න. ඒකවත් නොතේරෙන හරක් ටිකක් දාගෙන අර ඒගොල්ලන්ම කියනවනේ. ඒගොල්ලන්ගේ මීටින් වල එක්කෙනෙක් හදාන්න Facebook පිටු 10ක් හෝ 20ක් හෝ 30ක්. දැන් මෙතන රැස්වීමේ 1000ක් 2000ක් ඉන්නවනේ. ඒ කියන්නේ අපි දුව පේජ් දැන් 10000යි. නෝදකින් මේ වගේ හරක්. ඉතින් මේ ඔන්ලයින් සේෆ්ටි කියන්නේ මිනිසුන්ගේ චරිත ඝාතනය කරන එක නෙමෙයි. දැන් මෙතුමාල්ලගේ රැස්වීම වල ටීරිසියා කරන්න ඕනේ. මෙතුමාල්ලයි තමයි ගෙනාපු සෙනගක් ගෙනාලා ඒකේ Facebook ටිකක් හදාගත්තාම Facebook වලින් ඇති වෙනකන් ගහපුවම ප්‍රශ්නයක් කියලා ප්‍රශ්නයක් වෙයිද නැද්ද කියන එක ඉස්සරහට එකෙන් බලා ගන්න පුළුවන්. ඒ රැලි තිබුණු කාලයක් තිබුණා. හැබැයි දැන් ගොඩක් මිනිස්සු දන්නවා Facebook කියන්නේ මොකද්ද, Facebook එකේ ගහති ෆේක් එකක් කියන්නේ මොකද්ද, මේක හදපු එකක් කියන්නේ මොකද්ද, ඌගේ Facebook එක බ්ලොක් කරගෙන ගහනකොට ඌ හොරෙක්ද නැද්ද කියන එක දන්න මිනිස්සු දන්නවා මොකද්ද කියලා. ඒ නිසා ඔය රැලි ඔය ගේන ප්‍රාමාණයෙන් ගේන අපි ගොඩක් සතුරු වෙනවා. ඒ වගේම ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි, අද Forbes සංගරාවේ ලංකාව දැන් මේවා කරලා තියෙනවා ලෝකේ හතරවෙනි වැඩිම සංචාරක ආකර්ෂණය තියෙන රට හැටියට ලංකාව 2024 හතරවෙනි රට හැටියට ලංකාව Forbes සංගරාවේ නම් කරලා තියෙනවා. ඒක හොඳ එකක් නෙමෙයිද? මාස 18කට ඉස්සෙල් අන්තිම සංචාරකය මේ රටින් යනකොට දැන් මේ මාස දෙකමාරට 105,28,000 පැනලා ලංකාවට සුද්ධ වෙනකොට අපිට මතකයි අර නැව් ටික බහනකොට ත්‍රිවිල් වලින් ශ්‍රී ලංකා කොඩිය අරගෙන සුද්ධ ටික ගංගාරාම පන්සල වට යනකොට එතකොටත් උද්ඝෝෂණය කරමු සෙට් එක මේ විපක්ෂේ. මෙන්න මේක තමයි කුවකගම. මේක තමයි අමූලික කුවකගම. ඒ කුවකගමේ කොටසක් තමයි කතානායකතුමා අද බිල්ලකට එන්නේ. මේ ඔන්ලයින් සේෆ්ටි දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට මම බැලලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන චෝදනාව තියෙනකොට අපි ඒ චෝදනාව කරා. දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාතුමාගේ උමනාර තනියෙන්පත් කරේ නැහැ. ව්‍යවස්ථානුකූලව කරන්න ඕන ක්‍රමවේද අනුව එතුමාගේ තියෙන ජේසත්ව අනුව එතුමාව ඇක්ටින් දියලා එතුමාගේ ක්‍රමවේදයෙන්පත් උනේ. එතනින් යාට එතුමා වර්ධිකාරක නැ උසාවි ගිල්ල ඔප්පු කරලා එතුමා වාස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. රකින්න කිසි කෙනෙක් අවශ්‍ය නැහැ. මොන ලෝකෙද කැබිනට් අමතිවරේ කිරේ ගියේ? එහෙමනම් ඒවා බේරගන්න තිබ්බනේ. ඇයි ඒව ගැන විපක්ෂිකයෙක්ටවත් බැරි කතා කරන්නේ? ඇයි එහෙමනම් ඒවට කිව්වද රනිල් වික්‍රමසිංහ අපහරන් දුන්නා අයියේ? ඒව කතා කරන්න කැමති නැහැ. හරි දෙයක් වෙනවට කැමති නැහැ. දෙහෙනම් අපිත් එක්ක ඉඳගත්ත මිනිහ කිරේ ගියා වෙන වැරදි. අපි කොහොම හරි බේරගන්න ඕනේ වයින් නැබැයි. නීතියක් මේ රට තුල තියෙන්න ඕනේ. හරිද සාක්ෂරගෙන කතා කරන්න. දේශපාලනේ දඩ මීමා කරගෙන පමණක් කතා කරන්න එපා. මේ රට බංකොලොත් වුණා, බැංක්‍රප්සි වුණා. ඔබතුමා විශ්වාස කරනවද ලෝකයේ දෙන ප්‍රධානම ආයතන මගේ ඉන්ෂුරන්ස් ආයතනය ගැන නම කියන්නේ නැහැ මෙතන. ඔවුන් ලංකාව ගැන කේස් ස්ටඩි එකක් කරනවා. කොහමද මාස 18ක් ඇතුළත මෙච්චර වැඩිච රටක් ගොඩාවේ කියලා? සමහර මිනිස්සු පකිස්තානය ගැන කතා කරනවා. පකිස්තානයේ තාම එළියට නැගිට ගන්න බැරුව ඉන්නවා. ලෙබනනයේ තාම නැගිට ගන්න බැරුව ඉන්නවා. ග්‍රීසියට තාම නැගිට ගන්න බැරුව ඉන්නවා. හැබැයි අපේ කට එන්නේ නැහැ හොඳයි කියන්නේ. මම දැක්ක පාඩ්ලි චම්ප කරන්න ඕකමත් තමයි විතරක් පොඩ්ඩක් කිව්වා. දැන් පොඩි කෙටි කාලීන ස්ථාවරත්වයක් ලැබලා තිබුණාට ඒකත් අර අමාරුවෙන් ඇදලා කිව්වේ. ඇයි කුවක මේක වෙන මීතරම් කරන්න දීපනි?
තව විනාඩි
දෙකක් අඬගාලා දුන්නානේ. අඬගාලා ජොද්දි දිව්වේ නැහැ. පැනලා ගිල කැලේ හැංගුණා. දැන් අද මිනිසු කියනවා මේ එතුමා ඇත්ත තවත් එකක් කිව්වා. මිනිසුන්ට අමාරුයි නම් පොඩ්ඩ සීගිරිට කියලා බලන්න ලංකා මිනිසු කොතරක් ගල උඩ නගිනවද කියලා. අමාරුයි තමයි. ඒත් ලංකාවේ මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා. මිනිසුන්ට බලාපොරොත්තුවක් තියෙනවා. වෙන ඕනේ නැහැ. යාල කැලේට කොච්චර එනවද මේ ඉන්න මෙතනම ඉස්සර පොලිමේ ඉන්න කෙනෙක්. එයා වැඩියෙන් ඉන්නේ යාලේ. ඇයියේ එතකොට යාට අමාරු නැද්ද? ප්‍රශ්න නැද්ද මේ රට විපක්ෂේ? බලාපොරොත්තු විශ්වාසයක් තියෙන නිසයි මේ රට ගොඩ ඇවිත් තියෙනවා කියන නිසයි. මම මේක කිව්වේ සෙල් කියන ආයතනයක් ලංකාවට එන්නේ නැහැ බංකොලොත් වෙන රටකට ඇවිල්ලා බිස්නස් කරන්න. ඒ විශ්වාසය තියෙනවා මම ඔබතුමාට මේ රට මේ යන විදියට යනවා නම් මම කියනවා 20යි 24 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක වෙන අවුරුද්ද 20යි 24 කියන එක මේ අවස්ථාවේදී කියනවා මාස දෙකමාරේ ලක්ෂ 5000ක් එන්න පුළුවන් නම් වැඩි කරගන්න පුළුවන් නම් වැඩි කරලා බලන්න තොර කීයක් එනවද කියලා සීසන් එක එන්න ඊට පස්සේ සගරු මුලසරෝබන මන්ත්‍රීතුමනි කුවක වෙන්න එපා මිනිසුන්ට ඉඩම් ටික හම් වෙනවා මන් දෙක ඉඩම් දෙන්නේ කැලෑවේ ඉඳලා කැලෑවේ ඉඩම් දෙන්නේ නැහැ සුවර්ණ භූමි රන් භූමි ජය භූමි මිනිසුන්ට තිබ්බ ඔප්පු සින්නක්කරෝ නොතිබ්බ ඔප්පුව තමයි ලක්ෂ 20කට ඒ ඔප්පු දෙන්නේ හොඳ නැද්ද එතකොට තරුණයන්ට තරුණ ව්‍යවසායකයෝ ලක්ෂ 10කට ලක්ෂ 10 ගන්න දෙන්න එක හොඳ නැද්ද
කාලය අවසන් කරන මන්තුමා
ගරු මුලසර ඔබවන මන්ත්‍රීතුමනි ක්‍රීඩාව ගැනත් කතා කරනවා කොම කොම හරි ක්‍රීඩාවත් දැන් හොඳ පැත්තකට හැරිගෙන එනකොට ඒකටත් මොකක් හරි කතාවක් කියනවා ඊයේ පෙරේද ලෝකෙ ඉන්න ප්‍රධාන ක්‍රීඩකයෝ ලංකඩලා සෙල්ලම් කරනවා මුළු නුවරම එක කාමරයක් ගන්න බැරි වෙන ෆුල් වෙනවා එක කාමරයක තියෙන මිනිමම් මිල ඩොලර් 180යි 200ට යනවා රුපියල් 70ට 60ට ගිය කාමර
කාලය අවසානයි
කාටද මේකේ වාසිය ඒ නිසා කතානායකතුමාව දඩමීමා කරගෙන කතානායක පුතුමාගේ දොස්තර පුතා කොහේ හරි තැනකට පත් වුණා කියන එක ගැන කතා කරන මිනිසුන්ගේ සමහර දරුවෝ ඉන්නේ මෙතන ඉන්නේ එක එක තානාපති කාර්යාල ඒව නොදන්න වගේ විපක්ෂයෙන් කතා කරන්නේ එහෙම කතා කරමින්
අවසන් කරන මන්තුමා
මේ කතානායකතුමාට මේ කතානායකතුමාට අපහාස කරනවා
අවසන් කරන මන්තුමා
ඒ නිසා මම නැවත තව නම කියන්න ඕනේ ඉස්සරහ පේලිවල ඉන්න කට්ටිය ඒ නිසා මම
අවසන් කරන්න
නැවත වතාවක් මම කියනවා දැන් ඔබතුමාම මගේ ආදරණීය මිත්‍රයා විවල් නිරෝධ
අවසන් කරන මන්තුමා
දැන් අවසන් කරනවා
නෑ ඔබතුමාට විනාඩි දෙකක් වෙන්න දෙනවා දැන්
වෙලා කැපුවා අපි නෙමෙයි ඔබතුමා දන්නව කවුද කියලා ඔබතුමාලයක විසඳගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව විහිළුවක් කරලා අවසానයි ඒ නිසා මේ වගේ කාලේ නාස්ති කරන බොරු දේශප්‍රේමී වැඩ පෙන්වන්න හදන්න එපා හාල් මිටියක් කරේ තියාගෙන එහෙම නැත්නම්
අවසන් කරන්න
ඒ වගේන කාලේ වෙනස් කරගන්න අපේ කාලේ නාස්ති කරන්න එපා කියමින් වන් නිහඬව බොහොම ස්තුතියි
ගරු සේහන් සේම්සිගේ මැතිතුමා ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් පමණයි තියෙන්නේ
මූල අසනාරුවට මන්ත්‍රීතුමනේ මම විශේෂයෙන්ම මේ හරින් ප්‍රනාන්දු ඔව් විනාඩි දෙකයි දෙන්න පුළුවන්ද ඩඩියා හරින් ප්‍රනාන්දු එමත්තුමා මතක් කරපු කාරණේ පිළිබඳ කතා කරන්න මෙතෙන්ට නැගිට්ටේ විශේෂයෙන්ම මේ කතානායකතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙම නෙවෙයි මෙයාලගේ බලාපොරොත්තුව වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි සමාලෝචනය සඳහා ඒ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සමාලෝචන කටයුතු කරද්දී ඒ සඳහා යම් අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ අරමුණෙන් තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ. නමුත් ඒක අපි පරාජය කරන්න රජයක් හැටියට කටයුතු කරනවා. නමුත් ගරු නියෝජ්‍ය ගරු සභාපතිතුමනි දෛවයේ සරදම කියන්නේ මේ ආණ්ඩුවට මඩ ගහලා ආණ්ඩුව පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කරන්න ගිහිල්ලා ඒ වගේම සමාජ මාධ්‍ය අරගෙන දිගින් දිගටම බොරු ප්‍රචාරය කරන්න ගියාට අද අවසානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ගොඩනගන්න උත්සාහ කරාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවත් අතර අද කාර්යමණ්ඩල එකඟතාවයකට පැමිණෙනවා. ගිය පළවෙනි සමාලෝචනයේ සිදු වෙලා කාර්යමණ්ඩල එකඟතාවයකට එන්න අපිට මාසක විතර කාලයක් ගත වුණා. එතකොට මේ අය දිගින් දිගටම විපක්ෂ කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ජනාධිපතිතුමා රජය පිළිගන්නේ නැහැ. ඒ හින්දා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපිට ලැබෙන්නේ නැහැ කියලා. මේ රටේ ජනතාව මාස 18කට පස්සේ නැවත යහපත් ආර්ථිකයකට ගෙනියන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ජනාධිපතිතුමා සහ රජය දෙන කියපු වැඩපිළිවෙලද සමත් වුණා කියන එක ඔප්පු කරලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මට තව මිනිත්තුවක් දෙන්න මේක වැදගත් වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වලා දෙනවා රජයත් ජනාධිපතිතුමත් කොහොමද කැපවීමෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරේ කියන කාරණේ ඊළඟට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය
වෙලා අවසානයි ගරු මන්තුමා
මම තව මිනිත්තුවක් දෙන්න මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොහොමද අරගෙන යන්නේ කියන කාරණේ ඊළඟට එතනින් වෙනස් වුණොත් නැවත මේ ආර්ථිකය 2022 පැවති තත්ත්වයට වඩා බරපතල තැනට තල්ලු වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. එයින් මේක අපේ ණය ප්‍රතිවගත කරන වැඩසටහන තුළ අවසාන එකඟතාවයකට එන්න මහත් රුකුලක් වෙනවා. මේ රටේ ආර්ථිකය පිළිබඳ තියෙන අවිනිශ්චිතතා සියල්ල අදින් පස්සේ ඉවත් වෙනවා. මේ රටේ ආර්ථිකයේ ස්ථාවරත්වය වර්ධනය කරගෙන යන්න අපිට ශක්තියක් වෙනවා. එයින්ද අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ වෙනුවෙන් කටයුතු කරපු ජනාධිපතිතුමා ලබා දීපු නායකත්වය මේ පාර්ලිමේන්තුව ලබා දීපු නායකත්වය මේ රටේ මහ ජනතාව ලබා දීපු සහයෝගය මහ බැංකුව මුදල් අමාත්‍යාංශය ඇතුළු මේ හා සම්බන්ධ සියලු අමාත්‍යාංශවලට අපේ ස්තුතිය සහ ගෞරවය මේ අවස්ථාවේ පුද කරමින් යහපත් ආර්ථිකයකට තවදුරටත් නැවුම් බලාපොරොත්තු අද අපේ රටේ ජනතාවට නැවත ලැබුණා කියන එක ප්‍රකාශයට පත් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ දැන් කතානායකතුමාට විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. හැබැයි කතානායකතුමාට ගෙනල්ලා තියෙන විශ්වාස භංගයට උත්තර නම් කවුරුත් බැන්දේ නැහැ. ඒ වෙනුවට තෙල් පෝලිං ගැනයි, ආර්ථිකය ගැනයි, තව නොයෙක් නොයෙක් කතන්දර ගැනයි, විපක්ෂ නායකතුමාට වෙන් වෙලා තියෙන කාලය ගැනයි මෙන්න මේ වගේ කරුණු කරුණු ගණනාවක් පැහැදිලි කරා. අපිට මෙතන කාරාතනායකතුමාගේ පෞද්ගලික ජීවිතයේ වැඩක් නැහැ. එතුමාගේ මනුස්සත්වය පිළිබඳව, එතුමාගේ අංගෝපාංග පිළිබඳව, එතුමාගේ හිසෙහි තියෙන කෙස්වල ප්‍රශ්න අනිත් ඒවා වැඩක් නැහැ. අපිට මෙතන වැදගත් වෙන්නේ එතුමාගේ වගකීම, එතුමාගේ වගවීම. එතුමා මේ පාර්ලිමේන්තුවේ 225 කතානායකවරයා විදිහට පත් වෙලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නේ දෙපැත්තෙන් අතාල්ලගෙන කියලා තමයි ආසනේ වාඩි කරන්නේ. එතකොට ගෙවි ගිය කාල පරිච්ඡේදය එතුමා කටයුතු කරේ ඒ ආසනේ හරිමද ඉඳගෙන දෙපැත්තට සමබරවද කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. එතුමා විශේෂයෙන්ම අපි දන්නවා ආණ්ඩුවට පක්ෂාග්‍රාහීව කටයුතු කරපු අවස්ථා ගණනාවක් අපි දකලා තියෙනවා. එතුමා විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වලට දක්වපු ප්‍රතිචාර පිළිබඳව අපි දිගින් දිගටම කතා කරලා තියෙනවා. ඒ වගේම සමහර මන්ත්‍රීවරු දිරුන් දෙද්දී එතුමා ඉඳගෙන ප්‍රතිචාර දක්වනවා. සමහර මන්ත්‍රීවරු දිරුන් දෙද්දී එතුමා හිටගෙන ප්‍රතිචාර ගෞරව දක්වනවා. ඒකද කතානායකතුමාගෙන් විය යුතු වගකීම කියලා මම අහනවා. ඒ නිසා මෙතන තියෙන්නේ මේ කතානායකතුමාට විශ්වාස භංගයක් ගේන්න මූලික වුණු කාරණා පිළිබඳව ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපි දන්නවා ව්‍යස්තදායක සභාවේදී දෙදෙනෙක් යස් කියාදී, දෙදෙනෙක් නෝ කියාදී, දෙදෙනෙක් ඇබ්සන් කියනවා. එතකොට පස්සේ එතුමා තීන්දුව කරනවා ඇබ්සන් වෙච්ච අයගේ ඡන්ද කාටද වැටෙන්න ඕනි කියලා. දැන් අපේ විපක්ෂ නායකයා ඒකට හොඳ උදාහරණයක් කිව්වා. පසුගිය කාලේ ඡන්ද ප්‍රතිඵල අරගෙන සමහර අනපනත් වලට ඇබ්සන් දුන්නු ඡන්ද විරුද්ධයි කියලා සැලකුවොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා මෙතන බොහොම පැහැදිලි කතානායකවරයාද විධායකයේ අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා. අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතු භූතව කාරණා ඕන තරම් තියෙනවා. පසුගිය කාලේ එතුමාගේ වගකීම ඉෂ්ට නොකරනද ඒක හේතු වුණා කියන එක බොහොම පැහැදිලි. ඒ වගේ මට පොඩි සැකයක් තියෙනවා අර කොරෝනා කාලේ එවකට සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා පන්‍යාරච්චි මහත්මිය ධම්මික පැණිය ටෙස්ට් කරන්න ඉස්සල්ලාම පාවිච්චි කරේ කතානායකතුමා. ඉතින් ඒ වෙලාවේ දුන්නු ධම්මික පැණිය වසක් විසක් වෙලා එතුමාට පසු කාලීනව මේක බලපාලද කියලාත් මට වෙලාවකට හිතෙනවා. ඒසහා ඒ පිළිබඳව අපි හොයලා බලන්න ඕන. ඒ නිසා මෙතන වැදගත් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම. දැන් සමහරු විපක්ෂ නායකයරට තමයි විවාදයේ සමහර චෝදනා කරන්නේ එතුමා කාලය ලබා ගන්නවා වැඩි කියලා. එතකොට කාලය කළමනාකරණය කිරීම කතානායකතුමාගේ වගකීමක්. විපක්ෂයට හෝ විපක්ෂ නායකතුමාට කාලය වැඩියෙන් දෙනවද නැද්ද කියන එක ඒක විපක්ෂ නායකතුමාගේ හෝ අපේ වගකීමක් නෙමෙයි, ඒක කතානායකතුමාගේ වගකීම. ඒකත් ප්‍රශ්නයක් නම් ඒකත් සාකච්ඡා කරන්න පුළුවන් මේ විශ්වාස භංගයේදී ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න. ඒ නිසා අපි පැහැදිලිවම නිශ්චිත කරුණු කාරණා ඇතිව තමයි මේ විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න අද සමහරු පක්ෂෝ ඡන්ද දෙයි. එදා කෙහෙලිය රමුක්කල්ල සෞඛ්‍ය අමාත්‍යතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනා වෙලාවේ සමහරු උඩ දාගෙන සහයෝගය දීලා මේ මේස පැලෙන්න තට්ටු කරලා තමයි ජය සමරුවේ. හැබැයි මාස 3-4ක් යනකොට මේ රටේ සමස්ත ජනතාව විදිහේ කෙහෙලිය රඹුක්කැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිකරුවා බවට පත් වෙලා තියෙනවා. අද ඔහු බන්ධනාගාර ගත වෙලා තියෙනවා. සමහරවිට කියනවා තාම චෝදනා ඔප්පු වෙලා නැහැ කියලා. හැබැයි රටේ ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරියේ කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා මේ ඖෂධ මගඩියේ වැඩිකරුවෙක් වෙලා තියෙන්නේ. බොහොම පැහැදිලි. මේක මගඩියක් කියන්න බෑ. මේක වංචාවක් කියන්න බෑ. මගඩි වංචාව අපි දැකලා තියෙනවා. මේක ඇවිල්ලා මිනිමරුමක්. මේක රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරපු සෙල්ලමක්. ඒ නිසා එදා අර අත්පුඩි ගහගෙන මේ සවලට ගහගෙන සතුට සමරුව වගේ සමහරට මේ කතානායකතුමාගේ ඡන්දෙන් පස්සේ ඕගොල්ලෝ සතුට සමරයි. හැබැයි මාස කිහිපයකින් ඒ සතුට ආපස්සට හැරෙන්න ඉඩ තියෙනවා. මාස කිහිපයකින් මේ සතුට ආපස්සට හැරෙන්න තියෙනවා. දැන් අපි දැක්කනේ කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු පත්කිරි. මේක
කතානායකවරයාට විශේෂ වගකීමක් තියෙනවා. පසුගිය කාලේ මේවා ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දුන්නා. මේ වගේ අවස්ථාව විපක්ෂයට දුන්නා අවස්ථාව ගන්නවකදී. හැබැයි දැන් දීර්ඝ වශයෙන්ම මේවා ආණ්ඩුවට විධායකට ඕන විදියට හසුරවන්න ඉඩ දීලා කතානායකවරයා නිහඬව බලන් ඉන්නවා. ඉතින් මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඉදන් තමයි අද කතානායකවරයාට විරුද්ධව මේ විශ්වාස භංගය කොට නැගිලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ විශ්වාස භංගය සමහරට අපිට මේ සභාව ඇතුලේ පරාජයටපත් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න තව පෝය 3යි 4යි තියෙන මේ ආණ්ඩුවට මේ පෝය 3 4 ඇතුළතදී මේ කතානායකවරයා විතරක් නෙමෙයි මේ විධායකය විවස්ථාදායක විධායකය සහ විශේෂයෙන්ම ආණ්ඩුව කරන මේ මැති අමතුරුන්ගේ ආණ්ඩු කාලය ආයු කාලය අවසන් වෙන්න වෙන කාලයක් නැහැ. තව පෝය 3 4යි තියෙන කරු මූලාශ්‍රයේ මන්තුමනි. ඒ නිසා පැහැදිලිවම රටේ ජනතාවට අදෝරලා තියෙන මේ බයිලහන්න නෙමෙයි. දැන් මේ අය කියනවා මහා සුර පුරයකට රට ගෙනිච්චා වගේ තමයි කතා කරන්නේ. හැබැයි ගමේ ගෙදරට යන්න ඕන නගරේ ගෙදරට යන්න ඕන මිනිස්සු කනවද මොනවද කියලා වාට. මිනිස්සුන්ගේ කන බොන ජීවත් වීමේ අවම අවශ්‍යතාවයන් සපිරීම 50%කින් කපලා හැරලා තියෙන්නේ. පොලිම නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පොලිමේ ඉඳලවත් Tamanṭa බාණ්ඩයක් මිලදී ගැනීමට තමන්ගේ දරුවට අවශ්‍ය දෙයක් ලබා දීමට අවශ්‍ය මුදල් නැහැ සාක්කුවේ. පවුල් කීයක් මේ මාස 3 ඇතුළත සියදි විලාසා ගැනීම කරාද? පවුල් කීයක් තමන්ගේ දරුවන් මේ එක තමන්ගේ ජීවිතය සමුගන්න try කරාද? ඒ නිසා මේවා ඇත්ත තොරතුරු ඕනනම් ඔබතුමාලට පරීක්ෂා කරන්න පුළුවන් තොරතුරු ඔබතුමාලට ආණ්ඩුව විදියට. ඒ නිසා පෑදිලිව අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඕගොල්ලන්ට බොරු කියන්න එපා කියලා කියන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට ප්‍රශ්න නැති නිසා. හැබැයි රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ජීවත් වෙන්න නෑ, කන්න බොන්න නෑ, දරුවන්ට උගන්වන්න නෑ. දැන් අපි දැක්කා මේ මෙතුමාලගේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා බොහොම ලස්සන වචන කීපයක් කියනවා. මම යෝජනාවක් කරනවා. බොහොම විවෘත යෝජනාවක්. දැන් දැක්කා අපි ජනතා මිත්‍ර පිරමුණෙත් ආර්ථික කමිටුවේ 3 දෙනෙක් හඳුන්ලා දීලා තිබුණා. සුනිල් හඳුනෙත්තිගේ මහත්තයයි තවත් දෙන්නෙකුයි නම් තුනක්. එතකොට ඔබතුමාලත් මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, දෙන්නෙක්ම ඉන්නවා, තව මුදල් අමාත්‍යතුමා විදිහට ජනාධිපතිතුමා හරි කමන්නේ අපෙත් ඉන්නවා මුදල් කමිටුවේ 3 දෙනෙක්. ආචාර්ය හසසිල්ල මහත්තයා ඉන්නවා, ඉරාන් වික්‍රමරත්න මහත්තයා ඉන්නවා, කබීර් රසිම් මහත්තයා ඉන්නවා. මේ තුන් කට්ටුව එන්නක විවාදයක් ඕනතරකට රටේ ඕනතරකට ඕන මාධ්‍යයක් ඉදිරි. දැන් මම මේක අවස්ථාව ගන්නකදී මේ ගැන අභියෝග කර. හැබැයි මේ තුන්වෙනි පිළිවෙල විදියට ආණ්ඩුව මේකට පාවිච්චි කරුවේ මේ අද. හැබැයි ජනතා මිතුරන්ට අවස්ථාව ගන්නවකදී මම මේ අභියෝගය කරා. හැබැයි මේගොල්ලෝ මේ අභියෝග බාර ගන්න සූදානම් නැහැ. ඒගොල්ලෝ තැන් තැන් වල වේදිකා හදාගෙන කය නායකලා විදියට රටට ලෝකෙට බොරු කියනවා මිසක් මූණට මූණ හැප්පෙන්න සමගි දන බලවේගයේ ආර්ථික කමිටුවත් එක්ක සූදානම් නැහැ. ඒ නිසා මම අදත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට අභියෝගය කරනවා අපේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් එක්ක ඔය ජනතා විමුක්ති පෙරමුණේ ඔය ආර්ථික කමිටුවේ කියාගන්න සුනිල් හඳුනෙත්ති මහත්තයයි තව නම් දෙකකුයි ඕන්නම් ආණ්ඩුවේ ආර්ථික කමිටුවයි මේ තුන් කට්ටුවත් එක්ක විවාදයකට සූදානම් කරමු. අපේ තුන් දෙනා වැඩේට ලෑස්ති. මේ රට ගෙනියන්න ඕන නිවැරදි මාර්ගය මොකද්ද? මේ ආණ්ඩුව අරන් යන වැරදි ප්‍රතිපත්ති, වැරදි ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම IMF එකට වන්දනා කරමින් පොඩි මිනිහා පිට බදු පනවලා ලොකු මිනිහාව ආරක්ෂා කරන්න හෙයා කට්ටයක් කරන්න කිව්වම EPF එකට ETF එකට බර පනවලා මහා පරිමාණ බැඳුම් කර හිමියන්ගේ අරමුදල් ආරක්ෂා කරන්න කටයුතු කරලා තමයි අද ආණ්ඩුව මේ ගමන යන්නේ. IMF එක සතුටු කරන්නේ ඒගොල්ලෝ තමන්ගේ පිල තමන්ගේ කල්ලිය ආරක්ෂා කරමින් මේ රටේ අහිංසක දුගී දුප්පත් මිනිස්සු මත බදු පනවලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා හිතන් ඉන්නවනම් මේ ආණ්ඩුව මේ රටේ මිනිස්සු සතුටින් සුඛිත මුදිත වෙලා ඉන්නවා කියලා ඡන්දයක් තියන්නකෝ. ඔයාලට ඔය බැසිල් පිල වෙන්න පුළුවන්, රනිල් පිල වෙන්න පුළුවන්, මහින්ද පිල වෙන්න පුළුවන්. ඔය තුන් කට්ටුවම එකතු වෙලා හදන ජනාධිපති අපේක්ෂකය කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ මිනිස්සු 10%ක් ඡන්ද දෙන්නේ නැහැ ඔය පිලට. 10%ක් ඡන්ද දෙන්නේ නැහැ. අපි දන්නවා අපි ගම්වල ඉන්න මිනිස්සු විදියට, අපි නගරේ ඉන්න මිනිස්සු විදියට අපි මිනිස්සුගේ ආකල්ප දකිනවා. අපි මහ පොළොවේ ඉන්න මිනිස්සු දුජාතන දිහා දකිනවා. මේගොල්ලෝ සුර පුරවල ඉඳන් ආස් මාලිගාවල ඉඳන් අද මහා රට දියුණු තැනකටපත් උනායි කියලා පුරසාරම් දොඩුන. හැබැයි අර මිනිස්සුන්ගේ සාක්කුවේ සතේ නැහැ. සාක්කුවේ කණ්ඩ බොන්න තමන්ගේ දරුවට ජීවත් කරන්න අවශ්‍ය මුදල නැහැ. තමන්ගේ දරුවට දෙන්න ඕන අධ්‍යාපනය එහෙම නැත්නම් ටියුෂන් වලට අවශ්‍ය මුදල දී ගන්න විදියක් නැහැ. පොතපත අරන් දෙන්න විදියක් නැහැ. හැබැයි පොරටෝක් නම් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා තමන්ගේ අවස්ථාව උදාහරණ තුරු මේ පම්පෝරි ගහන දේශපාලඥයින්ට මේ පම්පෝරි ගහන නායකින්ට තමන්ගේ තියෙන එකම වරම එකම අවිය ඒ තමයි තමන්ගේ ඡන්ද අයිතිය ඒ ඡන්ද අයිතියෙන් තමන්ගේ කතරෙන් උත්තර දෙන්න බලාගෙන ඉන්නවා මේගොල්ලෝ ප්‍රාදේශීය සභාවෙන් වැලක්ුවයි සල්ලි නැහැ කියලා තමන්ට ඡන්ද නැති නිසා ඡන්ද නැති නිසා ප්‍රාදේශීය සභාව බලවැතිවරණ වැලක්ුවා හැබැයි ජනාධිපතිවරණ වැලක්වන්න බෑ කියලා මුළු රටම දන්නවා තව පොයේ කීයද ගණන් කරලා බලන්න 2024 උදායලා දැන් මාර්තු මාසෙත් ඉවර වෙන්න ළඟයි ඒ නිසා මේ 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 සාදේ හමාර කරන්න තව තියෙන්නේ පොයේවල් කීපයයි මේ සාදේ හමාර කරගන්න මේ රටේ මිනිස්සුන්ට ඒ අවස්ථාව උදා කරනකම් මග බලාගෙන ඉන්නේ ඇඟිලි ගණන් කරමින් ඉන්නේ ඒ නිසා ඕගොල්ලන්ගේ ඔය චූන් එක තියාගන්න හැබැයි මේ රටේ මිනිස්සු සැබෑවින්ම ජීවත් වෙනවද එහෙම නැත්නම් මැරි ජීවත් වෙනවද කියන ප්‍රශ්නේ අපි රටේ විපක්ෂයේ විදියට වාග්යුතු විපක්ෂයේ විදියට වගේම ඊළඟට ආණ්ඩුව හදන විපක්ෂයේ විදියට අපි වගකීමෙන් බලනා වගේම කට උත්තර හොයනවා ඒ නිසා තමයි අපි පක්ෂයක් විදියට මේ විදියට කටයුතු කරමින් ඉන්නේ අද විපක්ෂ නායකරුවා විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂයේ ඉඳන් තමන්ට කරන්න පුළුවන් වැඩ කොටස විශේෂයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන වෙනුවෙන් කරනවා මොකද ගොඩක් අයට පම්පෝරි ගහන්න පුළුවන් හැබැයි රටේ ප්‍රධාන ශේෂ්ඨ දෙකක් සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ තෝරගෙන ඒ දෙවන්ත වැඩ කොටසක් විපක්ෂයේ ඉඳන් කරන්න පුළුවන් හයිය එතුමාට තිබුණා නම් එතුමා මේ රටේ නායකයවට පත් වුණාට පස්සේ භාණ්ඩාගාරේ සල්ලි නැහැ IMF එකෙන් හම් වෙනකන් ඉන්න ඩොලර් නැහැ කිය කියා ඉන්නේ නැහැ එතුමා භාණ්ඩාගාරේ සල්ලි උපය ගන්නත් අන්නවා භාණ්ඩාගාරේ සල්ලි මතම පදනම් නොවි මේ ලෝකෙත් එක්ක බද්ධ වෙලා වැඩ කරන විදිහත් එතුමා දන්නවා. ඒකට ශක්තිය දෙන්න පුළුවන් කණ්ඩායමකුත් එතුමත් එක්ක ඉන්නවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාව හරි පාර අඳුර ගන්න ඕන. දැන් සමහරු අපි දකිනවා ගිය ගහලා යනවා මේ පාර මාලිමාවටලු. මම අහුවා මොකද එතකොට උඹ මොන ගිය පාර මොකේද කියලා. ගිය පාර පොහොට්ටවලු. එතකොට ලබන පාර මොකටද? ඒ නිසා පාරෙන් පාර පාරවල් මාරු කරගෙන යන්න බෑ. සමගිය තමයි හරි පාර. සමගිය තමයි හරි පාර. සමගිය තමයි හරි පාර. ඒ නිසා ගිය පාර පොහොට්ටුවට මේ පාර මාලිමාවට එන පාර තවත් මේ කොහරි අපත පාරක යන්න නෙමෙයි මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ. සමගිය හරි පාර ගිහිල්ලා මේ රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළත් එක්ක නිවැරදි දිශාවට අරගෙන ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ට මුලින්ම ජීවත් වීමේ අයිතිය ලබා දීලා ඊළඟට මේ රට දියුණු රටක් බවට පත් කරන ඒ දෙවන්ත ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙළ තියෙන කණ්ඩායම සමගි ජන බලවේගයේ ඉන්නවා කියන එක මම බයනතෝ කියනවා ඒ නිසා කට්ටියට රිදෙන්න පුළුවන් මොකද අර තියෙනවා කතාවක් තියෙනවා මස් කඩේ අන්තිම හරකගේ කතාව දැන් මේ ගොඩක් අය ඉන්නේ මස් කඩේ අන්තිම හරකා මොකද මස් කඩේ අන්තිම හරකට no option කොහොමත් ෂොට් එක වදිනවා ඒ නිසා මස් කඩේ හරක් හරි කට්ටිය තොප්පිය දාගත්තර කමන්නේ මේ මස් කඩේ හරක් ටික තමයි අන්තිම ෂොට් එක වැදෙන කට්ටිය තමයි ගොඩක් මේ කලබලලා කෑගාලා දගලන්නේ ඒ නිසා පැහැදිලිව මේ රටේ මිනිස්සු හරි පාර තෝරගන්න ඕන ඒ හරි පාර තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක ඉස්සරහට යන ඒ කණ්ඩායම ගමන් කරන පාර තමයි ඒ පාර තමයි මේ රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙලට මේ රටේ ලෝකයේත් එක්ක බද්ධ කරලා ලෝකයේත් එක්ක ගිවිසුම් ගත වෙලා ලෝකයේත් එක්ක ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මාර්ගය තමයි ඒ පාර විවර වෙලා තියෙන නිසා සමගි ජන බලවේගයත්
එක්ක
හරි පාර ගමන් කරන්න සමගියේ මාර්ගය ගමන් කරන්න එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහෝ ස්තුතියි
මන්ත්‍රීතුමනි සමගි ජනබල වේගය දැන් අභියෝගයක් අපිට ලබා දුන්නා. අපි ඒ අභියෝගය බාරගන්න ඕනෑම වෙලාවක සූදානම් ඕනෑම නාලිකාවක් සූදානම් කරන්න අපි ඒ විවාදයට එන්න සූදානම්. හැබැයි එකක් තියෙනවා මේ අවුරුදු දෙකම කාලය තුල අපි මේ පාර්ලිමේන්තුව තුල විවාදවලට ආරම්භ කරා විකල්ප යෝජනාවලින් ඉල්ලුවා. හැබැයි මේ කාටවත් විකල්ප යෝජනාවක් දෙන්න බැරි වුණා.
ඔයාලා
ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණ එකඟ කරගන්න. ඊට පස්සේ අපි එන්න සූදානම්. හැබැයි මතක තියාගන්න.
ගරු ටිරානලස් මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තිබෙනවා. ගරු නලින් මන්නාර මැතිතුමා.
ගරු මුරාසේ මන්ත්‍රීවරු ඉස්සුවඳ වෙනවා. දැන් මෙතුමා විකල්ප යෝජනා ගැන කිව්වා. අපේ පැහැදිලිවම මේ ආර්ථික අර්බුදය පත්තුණු වෙලාවේ කමිටුවක් පත් කළා ඒ ආර්ථික විකල්ප යෝජනා දුන්නා මන් දන්නා ඒක දවසට නිඳ ගිහිල්ලා
හිටියද කියලා
විකල්ප යෝජනා දුන්නා විකල්ප යෝජනා ක්‍රියා
තිරනාලස් මැතිතුමා
ගරු සභාපතිතුමනි
මේක අවසාන විවාදයක් කරගන්න එපා ගරු මැතිතුමා
මේ විශ්වාස භංගය පදනම් වෙලා තියෙන්නේ ඔන්ලයින් සේෆ්
ගරු සභාපතිතුමා මම කිව්වේ අපි විකල්ප යෝජනා ලබා දීම නෙවෙයි පිළිගත හැකි විකල්ප යෝජනා. අනික දැන් වෙනකොට සමගි ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණයි දෙකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම වැදගත් කියලා පිළිගගෙන තියෙනවා.
ගරුඩියානස් මහත්මයා ඔබතුමාගේ විනාඩි 11ක් තියෙනවා. ඔබතුමා කතාව ආරම්භ කරන්න.